ගරු අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා
කතානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
කථානායකතුමනි මා නගී සිටින්නේ ශ්‍රී ලංකා වෙස්සීනි කර්මාන්තයේ අනාගතය පිළිබඳවයි. මේක ඍජුවම සම්බන්ධ වන්නේ අපේ ආහාර ආරක්ෂාව, විදේශ විනිමය ආරක්ෂාව සහ ගොවින්ගේ ජීවනාධාරය සම්බන්ධයෙන්. 2025 සෙප්තැම්බර් 13 වෙනි දින ශ්‍රී ලංකාවේ තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 35 වෙනි වාර්ෂික සම්මේලනයේ රැස්වීමේදී ගරු ඇමතිතුමා ප්‍රකාශ කළේ රජයේ ප්‍රධාන කාර්ය වන්නේ ව්‍යාපාර සක්‍රිය වීමට සූදානම් පරිසරයක් නිර්මාණය කිරීමටත් ඍජුව ව්‍යාපාරය කළමනාකරණය කිරීම නොවේ කිය. I quote sir Daily Mirror, government to step back from running businesses focusing on facilitation. I congratulate the minister for saying so. මුලින්ම මම ගරු ඇමතිතුමාට ප්‍රශංසා කරනවා වගේම ලෝ පුරා දීර්ඝ කාලයක සිට පිළිගත් සත්‍යයක් වන රජයන්ට ව්‍යාපාර සාර්ථකව කළමනාකරණය කළ නොහැකි බව හා ඔවුන්ගේ නිසි භූමිකාව වන්නේ ප්‍රතිපත්ති තීරණය ගැනීම සාධාරණ පාලනය සහ පෞද්ගලික ව්‍යාපාරයට ඉදිරිට යාම සුදුසු පරිසරයක් සැලසීම යන කාරණය ඒ ඔබ විසින් දැන් පිළිගෙන තිබෙනවා. එය ප්‍රශංසනීයයි. ඒ වගේම තමයි ජයර් ජයවර්ධන එක්සත් ජාතිපක්ෂ මේක 1977 විවෘතාති ගේනකොටත් පදනම් කරලා තිබෙත් මේකමයි. කෙසේ වෙතත් ගරු සභාපතිතුමා මේ අදහස ගරු ඇමතිතුමා විසින් මාස 9කට පෙර දැක්වූ මතයට සම්පූර්ණ විරුද්ධයි. එවිට ඔහු පාර්ලිමේන්තුවේ ජනතාව අමතමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ස්වයංපූර්ණ සීනි නිෂ්පාදන පමණක් නොව ආසියාවේ වෙළඳපොළට තපනයන කිරීමේ හැකියාවක් ඇති බවයි. අද මේ ආශාව අතහැර දැමූ අතර මේ ගොවින් කම්කරුවන් සහ ආයෝජකයන් අතර විශ්වාසය කඩාවැටීමක් හේතු වී ඇත. 2024 අපේ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 664,000 වන අතර නිෂ්පාදනය වූයේ මෙට්‍රික් ටන් 81,000 පමණයි. එය ජාතික අවශ්‍යතාවෙන් 12% පමණි. ඉතුරු මෙට්‍රික් ටොන් 583,000 ආනයනය කළ අතර වාර්ෂිකව සම්භාව්‍ය මිලකින් ඇමරිකන් ඩොලර් $290,000,000 වියදමක් විය. මෙසේ විදේශ විකුරුම්කරුවන්ට වාසිය ලැබෙන අතර අපේ ඔක්කොවියන් පීඩා විඳින්නට පසුගිය ගෙවීම් අඩුමිල ඉහළ ආදායම් වියදම් සහ නවීකරණය සඳහා ආධාර නොමැති තත්ත්වයක් ඇති විය. මේ අතරේ බදු සහ ආදායම් ප්‍රතිපත්ති දේශීය නිෂ්පාදනය පරාජය කරමින් ආනායනයට වාසි සැලසීම නිසි ස්වයං පූර්ණත්වය දුර්වල කර ඇත. කථානායකතුමනි මගේ ප්‍රශ්නය වන්නේ ඇමතිතුමාගෙන් එක රජයන්ට ව්‍යාපාර සාර්ථක කළමනාකරණය කළ නොහැකි බවත් ඔවුන් භූමිකාව පොලිසි තීරණය ගැනීම පමණක් බවත් ඔබ දැන් ප්‍රකාශ කර ඇත. මේ ඔබේ පෞද්ගලික මතයක් පමණද නැත්නම් NPP ආණ්ඩුවේ නිල මතයද? දෙක මාස 9කට පෙර මං ඇමතිතුමාම අගේ කරන මේ කිව්වට දෙක මාස 9කට පෙර ශ්‍රී ලංකා සීනි අවශ්‍යතාවය පමණක් නොව ආසියාවේ අපනයනය කිරීමට හැකි බව ඔබ ප්‍රකාශ කළේය. ඒ ප්‍රකාශයේ මූලිකත්වය දත්ත ආර්ථික ගණනය කිරීම හෝ හැකියාව මොනවාද? ඒවා ඒ සභාවට ඉදිරිපත් කළ හැක. මොකද අද $500,000,000 ආනයනය කරන්න පුළුවන් හැකියාව තිබ්බහම අපේ මේ මොහොතේ නිෂ්පාදනය කිරීම දුමුරු සීනි ඔබේ පැලවත්ත ඉඟුරාණේ ඔක්කොම $1,600,000,000 විතර වෙනවා. අද ඔබ මේ කනගාටු කතා නැගුණා. 2024 නිෂ්පාදිත වූ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 81,000 පමණක් වූ අතර අවශ්‍යතාවයේ මෙට්‍රික් ටොන් 664,000 විය. ඉතිරි මෙට්‍රික් ටොන් 583,000 ආනයනය කරමින් වසරකට ඇමරිකන් ඩොලර් $1,100,000,000 වියදම සිදුවී ඇත. මේ අපරායනය සම්බන්ධයෙන් ඔබ කලින් කළ ප්‍රකාශය අසත්‍ය බවට සාක්ෂියක් නොවේද? එසේනම් ගරු ඇමතිතුමා ඉදිරියේ යථාර්ථ නිෂ්පාදන ඉලක්ක බව ඔබට දැක්විය හැකිද? රජයේ තවදුරටත් සීනි කර්මාන්ත ශාලා පාලනය නොකරන්නේ නම් ඒවා පිළිබඳව ගෙන ඇති පියවර මොනවද? පුද්ගලිකරණයද, ප්‍රජා පුද්ගලික හවුල් ව්‍යාපාරයද, නැත්නම් වසා දැමීමද? සහ එය විවෘතව සහ පක්ෂපාතීව නොවන ක්‍රමයකින් සිදු කරන බව සහතික කිරීමක් ලබා දෙනවාද? හය උක්ගොවියන් පසුගිය ගෙවීම අඩු මිල සහ ඉහළ වියදම නිසා අසරණ තත්ත්වයට පත්වෙති. ඔවුන්ට සාධාරණ මිලක් සහ කාලෝචිත ගෙවීමක් සහිත සහතික කිරීමට රජය පිළිගන්නා නියමිත යාන්ත්‍රණයක් තිබෙනවාද? හත දේශ නිෂ්පාදන බරපතල බාධා සලසමින් ආනයනයට වාසි ලබා දෙන බදු සහ ආදයන් ප්‍රතිපත්ති වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබේද? එසේ නම් එය සංශෝධන මොනවද? සීනියනු කර්මාන්තය කරුණක් පමණක් නොව ජාතික ආහාර ආරක්ෂාව සහ පාරිභෝගික මිල ප්‍රතිරෝධය සම්බන්ධයෙන් කරුණකි. දේශීය අවශ්‍යතාවේ 85%කට වැඩි ප්‍රමාණයක ආනයනය මත රඳා පවතිනන් පොහොසත් වන තත්ත්වයක් ගොවීන්ට සාධාරණ ආදායමක් සහ පාරිභෝගිකයන්ට ගත හැකි මිලක් අතර සමතුලිතතාවයක් රජය රඳවාගන්නේ කෙසේද? අද වන විට ආනයනය සීනි කිලෝ එකකට මතය අයකරන සියලුම බදු සහ දේශ නිෂ්පාදන සීනි කිලෝග්‍රෑමයකට අයකරන සම්පන්න බදු ප්‍රමාණය අපට පැහැදිලි කරන්න. අන්තිමට අවසානයේ ගරු ඇමතිතුමා සීනි කර්මාන්තය පිළිබඳ මුද්‍රිත වාර්තාවක් වයිට් පේපර් ඉදිරිපත් කරන බවට සහතික දෙනවද? ඒ තුළ නිෂ්පාදන ඉලක්කයේ ආනයනයේ අවශ්‍යතාවය ස්වයං පූර්ණත්ව ඉලක්ක පෞද්ගලික ආයෝජන භූමිකාව බදු සංශෝධනය සහ NPP ආණ්ඩුවේ නිල මතය පැහැදිලිව සඳහන් විය යුතුය. සුති
ඇමතිතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න අපට ඊ හවස්වරුවේ ලැබුණේ. දීර්ඝ ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ නිසා මේකට පිළිතුරු ලබා දීමට අපි සතියක් කල් ඉල්ලනවා. ප්‍රතිපත්ති මේ කාරණා සහ තොරතුරු විශාල ප්‍රමාණයක් ඔබතුමා ඉල්ලන සියලු නිසා අපි සතියකින් උත්තර දෙමු.
ගරු වෛද්‍ය රාමනාදන් අර්චනා මහතා, ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා,
මේ සම්බන්ධයෙන් කාර්යගත කිරීම නොවේ අපට අවශ්‍ය වන්නේ. ඇත්තට සීනි කර්මාන්ත සම්බන්ධයෙන් ගොවියන්ට තියෙන ප්‍රශ්නයත් දේශීය අපේ පාරිභෝගිකයට කොහොමද සාධාරණ මිලක් මම කිව්වාගේ US$490 දානෙන කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනකොට US$575 විතර යනවා මේ නිෂ්පාදනය. ඒකත් එක්ක වැට් එකක්
තිබෙනවා.
ගොවියන් ප්‍රමාණයක් ඉන්න නිසා
ඔබතුමාගේ සමස්ත ප්‍රශ්නයට සතියක් කාලයක් ගත්තනේ. ගරු වෛද්‍ය රාමනාදන් අර්චනා මහතා,
அன்புக்குரிய சபாநாயகர் அவர்களுக்கு காலை வணக்கங்கள். பாராளுமன்ற நிலையியல் கட்டளை சட்டம் 27(2) அமைவாக எழுப்பப்படும் வினாக்கள் கௌரவ வீதி துறைமுக மற்றும் உள்நாட்டு வெளிநாட்டு விமான சேவை அமைச்சர் மதிப்புக்கும் அன்புக்கும் உரிய விமல் ரத்நாயக்க அவர்களே, கடந்த வாரம் யாழ்ப்பாணத்தில் நடந்த சிறப்பு ஒருங்கிணைப்பு குழு கூட்டத்தில் தங்களுடைய தலைமையில் யாழ் மக்களுக்கு மிகவும் அடிப்படையான உட்கட்டமைப்பு வசதிகள் தொடர்பாக தாங்கள் மிகுந்த சிரத்தையுடன் சிறப்பான ஒரு கூட்டத்தை கூட்டியது நினைத்து பெருமகிழ்ச்சி அடைகிறேன். அதில் விவாதிக்கப்பட்ட விடயங்களில் 2 முக்கியமான விடயங்கள் பொதுமக்களின் நலன் கருதி பாராளுமன்றத்தில் விவாதிக்கப்பட வேண்டிய விடயமாக மாற்றப்பட்டிருக்கிறது. முதலாவது, பலாலி விமான நிலையம் சர்வதேச விமான நிலையம் என்று தாங்கள் சொல்லிக் கொள்ளும் ஒரு இடம். இரண்டாவது, காங்கேசன் துறை இறங்கு துறை, அதை துறைமுகம் என்றும் பொருள் கொள்ளலாம். வடக்கு மாகாணத்தின் அபிவிருத்தியில் எந்த ஒரு நபருக்கும் இல்லாத அக்கறையை இந்த அரசாங்கம் செலுத்துவது கண்டு பூரிப்படைந்து தங்கள் அரசாங்கத்தின் அர்ப்பணிப்புகளை நினைத்து பூரிப்படையும் பாமர மக்களில் நானும் ஒருவன். ஆனால் வெறும் வாய்ப்பேச்சுகளால் ஒரு வருடத்தை கடந்துவிட்ட அரசாங்கத்திடமிருந்து நிலையான அபிவிருத்தி ஒன்றை வடக்கு மாகாணத்துக்கு பெற்றுக் கொடுத்து விட வேண்டும் என்ற அடிப்படையில் எதிர்கட்சியில் இருந்து மிகவும் கரிசனையுடன் சில விடயங்களை தங்களிடம் கேட்க வேண்டி இருக்கிறது. தாங்கள் கீழ்வரும் விடயங்களுக்கு பொருத்தமான பொருளை பதிலை தருவீர்கள் என்ற நம்பிக்கை வடக்கு மாகாணத்தில் வாழ்கின்ற தங்களுக்கு வாக்களித்த என்று சொல்லப்படுகின்ற மக்களுக்கு இப்போதும் இருக்கிறது. முதலாவது கேள்வி, வடக்கு மாகாணத்தில் இருக்கின்ற பலாலி உள்நாட்டு வெளிநாட்டு விமான நிலையத்துக்கு அதன் அபிவிருத்திக்காக தங்களுடைய அரசாங்கத்தால் 2025 ஒதுக்கப்பட்ட மொத்த பணம் எவ்வளவு? அதில் 2025 செப்டம்பர் மாதம் 21ஆம் தேதி வரை செலவழிக்கப்பட்ட பணம் எவ்வளவு? அதற்குரிய ஆதாரங்களை பாராளுமன்றத்தில் பொதுமக்களுடைய பார்வைக்காக சமர்ப்பிக்க முடியுமா? இது முதலாவது கேள்வி. இரண்டாவது கேள்வி, வடக்கின் ஒரே ஒரு பொருளாதார துறைமுகமாக இருக்கும் காங்கேசன் துறை இறங்கு துறை, அது துறைமுகமாக மாற்றப்படவில்லை. அபிவிருத்திக்காக தங்களுடைய 2025 வரவு செலவு திட்டத்தில் ஒதுக்கப்பட்ட பணம் எவ்வளவு? அதில் 2025 செப்டம்பர் மாதம் 21 இந்த கேள்வி வழங்கப்படும் வரை செலவழிக்கப்பட்ட பணம் எவ்வளவு? அதனை ஆதாரங்களுடன் இந்த பாராளுமன்றத்தில் சமர்ப்பிக்க முடியுமா? மூன்றாவது கேள்வி, வடக்கு மாகாணத்தில் கடந்த 2025 வரவு செலவு திட்டத்தில் சிறு சிறு துறைமுகங்கள் மற்றும் இறங்கு துறைகளுக்காக ஒதுக்கப்பட்ட மொத்த பணம் எவ்வளவு? அவற்றில் செலவழிக்கப்பட்ட பணம் எவ்வளவு? ஆதாரத்துடன் பாராளுமன்றத்தில் சமர்ப்பிக்க முடியுமா? இது எனது மூன்றாவது கேள்வி. நான்காவது கேள்வி, கடந்த ஒருங்கிணைப்பு குழு கூட்டத்தில் ஊழல்வாதி, தெளிவாக சொல்கிறேன், ஊழல்வாதி என்று ஆளுநரால் தங்களுடைய கபினட் அமைச்சருக்கு எழுத்து மூலம் அறிவிக்கப்பட்ட அரசாங்க அதிபர் மானா பிரதீபின் அவர்களை பதவியிலிருந்து விலக்குமாறு அறிவுறுத்தப்பட்ட அவர் அந்த கடிதத்தின் மூலம் அவர் அந்த நபர் அவர்கள் வலிகாமம் வடக்கில் மீள்கடியேற்றம் தொடர்பாகவும் இராணுவத்தால் அரசியல் இராணுவ நோக்கங்களுக்காக அபகரிக்கப்பட்ட மக்களின் காணி தொடர்பாகவும் கருத்துக்கள் தெரிவித்திருந்ததை பொதுமக்கள் அவதானித்திருக்கிறார்கள். அந்த கருத்துக்களுக்கு அமைய பலாலி விமான நிலையத்தின் தற்போதைய நில அளவு எவ்வளவு? பலாலி விமான நிலையத்தில் சட்ட ரீதியாக அரசாங்கம் கொண்டிருக்கும் நில அளவு எவ்வளவு? பலாலி விமான நிலையத்தில் சட்ட ரீதி அல்லாத பொதுமக்களின் கையகப்படுத்தப்பட்டிருக்கும் காணியின் நில அளவு எவ்வளவு? பொதுமக்களின் காணிகளில் இதுவரை உரிமையாளர்களுக்கு வழங்கப்பட்ட பணம், அதாவது கம்பன்சேஷன், எத்தனை குடும்பங்களுக்கு வழங்கப்பட்டது, எப்போது வழங்கப்பட்டது, யாரால் வழங்கப்பட்டது, அதன் மொத்த பெறுமதி எவ்வளவு? ஐந்தாவது கேள்வி, பலாலி விமான நிலைய விஸ்தரிப்பிற்காக கையகப்படுத்தப்பட்ட தனியார் காணிகளில் இதுவரை தங்களுடைய அரசாங்கம் விடுவித்திருக்கும் தனியார் நிலப்பரப்பு எவ்வளவு? உரிமையாளர்களால் உரிமை, தங்களுடைய அரசாங்கமா, உரிமையாளர்களால் உரிமை கோரப்படாத தனியார் விடுவிக்கப்பட்ட காணிகள் எவ்வளவு? எத்தனை குடும்பங்களுக்கு அவை வழங்கப்பட்டவை? ஆறாவது கேள்வி, இலங்கையின் வடக்கு கிழக்கு தவிர்ந்து வேறு எந்த பகுதியிலாவது தனியார் காணிகள் விமான நிலைய அல்லது துறைமுக அபிவிருத்திக்காக உள்வாங்கப்பட்டு இதுவரை பணம் செலுத்தப்படாமல் இருக்கிறதா? அவ்வாறாயின் அவற்றின் விவரங்களை ஆதாரத்துடன் பாராளுமன்றம், சும்மா சொல்ல வேண்டாம், ஆதாரத்துடன் சமர்ப்பிக்க முடியுமா? ஏழாவது கேள்வி, காங்கேசன் துறைமுகத்தை அபிவிருத்தி செய்ய சர்வதேச துறைமுகமாக மாற்ற முடியாது என்ற தங்களுடைய முடிவினை அவதானித்த பின்னர் அவ்வாறான ஒரு முடிவுக்கு தாங்கள் வந்தது, அதற்குரிய காரணம் என்ன என்பதை விளக்க முடியுமா? அவ்வாறாயின் அம்மாந்தோட்டை துறைமுகத்தை அபிவிருத்தி செய்த பணம், மத்தள விமான நிலையத்தை அபிவிருத்தி செய்த பணம் வீண் விரயம் செய்யப்பட்டுள்ளது என்று நீங்கள் கருதினால், பலாலி விமான நிலையத்தினால் பயனடைய போகும் சர்வதேச பயணிகளின் வருடாந்த வரவையும் அனுமானமாக அதனால் ஏற்பட போகின்ற நாட்டிற்குரிய லாபத்தையும் சொல்ல முடியுமா? எட்டாவது கேள்வி, பலாலி விமான நிலையம் அபிவிருத்தி செய்யப்படுகின்ற போது அதுவும் மத்தள விமான நிலையம் போன்று சர்வதேச விமானங்களின் வரவுகள் அற்ற ஒரு விமான நிலையமாக மாற்றமடையும் என்ற கருத்து பொதுமக்களிடையே இருப்பதால் விமான நிலையம் அபிவிருத்தி தவிர்ந்த வேறெதுவோ காரணங்களுக்காக விமான நிலையம் என்ற போர்வையில் பொதுமக்களின் காணிகள் இராணுவ அரசியல் நோக்கங்களுக்காக தகுந்த பண கொடுக்கல் வாங்கல் ஏதுமின்றி பொதுமக்களுக்கு வழங்கப்படாமல் இராணுவ ஆக்கிரமிப்பால் அபகரிக்கப்படுகிற என்ற கூட்டை ஏற்றுக்கொள்கிறீர்களா இன்றேலேன்? ஒன்பதாவது கேள்வி, விமான நிலையம் மாத்திரம் அபிவிருத்தி செய்யப்படுவதும் காங்கேசன் துறைமுகம் அபிவிருத்தி செய்யப்படாமைக்குமான காரணம் இராணுவ அரசியல் நோக்கங்கள் என்பதை பொதுமக்கள் சொல்லுகிறார்கள். பொறுப்புமிக்க அமைச்சர் என்ற அடிப்படையில் இவற்றிற்கான பதில்களை வெகு விரைவில் வழங்குவீர்கள் என்ற நம்பிக்கையில் தமிழ் மக்களின் ஒரே ஒரு உண்மையான பிரதிநிதி வைத்தியர் ராமநாதன் அர்ச்சுனா.
கரு அமாச்சாரு கதாநாயகத்துமணி, இத்துமாக பழனி பிரச்சனையிட்ட பிடித்துற பிராக்தன வத்காம் 1,157,000, பிராக்தன வியாபூர்த்தி 1,694,000, முழு பிரதிபாதன பிரமாணே 1,651,000, 2025 வருஷே செப்டம்பர்
විසියක දක්වා වියදම් කරන ලද මුදල මිලියන 150ක්. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර 2025 වර්ෂයට වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන මිලියන 3455යි. 2025 සැප්තැම්බර් 21 දිනට මෙම මුදල වියදම් කර නොමැත. ඒට හේතු කෙටියෙන් පැවසුවොත් 2025 වර්ෂය සඳහා අයවැය ප්‍රතිපාදන ඉල්ලුම්කම් ලබන්නේ එම වර්ෂයට පෙර වර්ෂයේදී. 2024 වර්ෂයේ අප පැමිණීමට පෙර දරු කතාව. ඒ වන විට පහත ඉදිරිපත් කර ඇති කරුණු නිසා කංගසන්තුරේ වරාය පුනරුත්ථාපන ව්‍යාපෘති නතර වී තිබූ අතර එවකට සාකච්ඡා මට්ටමේ පැවති ඉන්දියානු රජය විසින් යෝජනා කරන ලද මූල්‍ය ප්‍රදානය මගින් මෙම ව්‍යාපෘතිය කටයුතු නැවත පටන්ගෙන ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා 2025 වසරේ අත්තිකාරම් ගෙවීම ඇඩ්වාන්ස් පේමන්ට් සිදු කිරීමට හා උපදේශන සේවා කොන්ත්‍රාත්තුව සඳහා ගෙවීමට ඇති මයිල්ස්ටෝන් පේමන්ට් අදාළව රුපියල් මිලියන 3455ක මුදලක් වෙන් කර ගැනීමට ඉල්ලුම් සිදු කරන ලදී. නමුත් එසේ අප උපකල්පනය කළ පරිදි මෙම ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු ආරම්භ නොවූ අතර වෙන් කරන ලද ප්‍රතිපාදන වේදම් වීම සිදු නොවුණි. කංකසුන්තරේ වරාය පුනරුත්ථාපන ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය හා ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ආරම්භ කිරීමට නොහැකි වී ඇති කරුණු. කංකසන්තර වරාය පුනරුත්ථාපන ව්‍යාපෘති ඉදිකිරීමේ වගකීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පැවරීම 2017 මැයි මාස 2 දින පැවති කැබිනට් රැස්වීමදී තීරණය විය. ඒ අනුව අදාළ මූලික කටයුතු ඉන්දියාවේ එක්සිම් බැංකුව හරහා සිදු කළ අතර 2020 ඔක්තෝබර් මාස උපදේශන සේවා කොන්ත්‍රාත්තුව යටතේ වැඩ කටයුතු ආරම්භ විය. මෙම ව්‍යාපෘතිය සඳහා සැලසුම් සකස් කිරීම උපදේශන සමාගමේ සහභාගීත්වය ඇතුළු සිදු කළ අතර සැලසුම් කළ පරිදිම අදාළ කටයුතු සිදු කෙරුණි. නමුත් හදිසි ඇති වූ කොවිඩ් වසංගතය නිසා සහ වරාය පිහිටි ප්‍රදේශයේ ඇති වූ යහපත් කාලගුණ තත්ත්වය නිසා එම සැලැස්මට යම් බාධා ඇති වුවද මේ වන විට උපදේශන කොන්ත්‍රාත්තුව යටතේ ව්‍යාපෘති කිරීම ආරම්භයට පෙර සිදු කළ යුතු උපරිම වැඩ කටයුතු අවසන් කර ඇත. 2016 අශ්‍රේණිතුගත මුදල 2021 වසරේදී සමාලෝචනයෙන් පසු ඇමරිකන් ඩොලර් මිලියන 45.27 සිට ඇමරිකන් ඩොලර් මිලියන 61.5 දක්වා ඉහළ යන ලදී. මේ සඳහා බලපාන ලද හේතු පහත පරිදි වේ. මෙම ව්‍යාපෘතිය දාලා ණය ගිවිසුමට අනුව 75% භාණ්ඩ හා සේවා ඉන්දියාවෙන් ආනයනය කළ යුතු අතර එම වියදම 2012 වර්ෂයේදී කරන ලද අස්සමීන්තුවට අතිරේක ගෙවීමට වන වියදමක් බැවින් සමාලෝචිත අස්සමීන්තුවට එම පිරිවාය එකතු කිරීමට සිදුවිය. 2 උපදේශන සේවා කොන්ත්‍රාත්තු යටතේ සිදු කළ 3D මොඩල් සලකා බැලීමේදී උපකල්පිත බෑවුම් මගයන් කැණීම් කටුතු වල ප්‍රමාණයන් හා සැලසුම් වල කිරීමට සිදු වූ වෙනස්කම් වලට අදාළව පිරිවාය වැඩි වීම. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ නිර්දේශ කරන පරිදි එම මුදල පියවීමට නෑ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 60.5 දක්වා ඇමරිකන් ඩොලර් 16.23 මගින් ඉහළ දැමීමට එක්සිම් බැංක් ඉන්දියානු එක්සිම් බැංකුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ නමුත් මේ වෙනත් තුරු ප්‍රතිචාර ලැබී නොමැත. තවද ඔවුන් වෙත ඉදිරිපත් කරන ලද ඉදිරි කිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ පෙර සුදුසුකම් පරීක්ෂා කිරීමේ ලේඛනික අනුමැතිය සඳහා 2022 ජනවාරි මාසයේ ඉදිරිපත් කළ නමුත් මේ සඳහාද එක්සිම් බැංකුව මගින් අනුමැතිය මේ වෙනතුරු ලබා දී නොමැති අතර සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාව සඳහා පමණක් 2022 නොවැම්බර් මාස 7 දින අනුමැතිය ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ කටයුතු නැවත පටන් ගැනීමට ඉන්දියානු රජය විසින් මූල්‍යමය ප්‍රදානයක් ලබා දීමට යෝජනා වූ අතර මේ පිළිබඳව තවම අවසන් තීරණයක් දන්වා නොමැත. ඉහත කී අනුමැතියන් නොමැතිව මෙම ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම අපහසු වී ඇති අතර අනුමැතියක් නොලැබීම හේතුවෙන් කොන්ත්‍රාත්තු ඉදිරි කිරීම කටයුතු ආරම්භ කළ හැකි දිනයක් නිශ්චිත සඳහන් කළ නොහැකි වී ඇත. 3. කලින් පිළිතුරෙත් ඒවා ලබා දුන්නා. 4. ඊට පස්සේ එතුමා අහලා තියෙන ඉඩම් සම්බන්ධව පිළිතුර 1950 සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව විසින් සැලසුම් අංක PPA 1597 යටතේ නීත්‍යානුකූලව අක්කර 349 රූට් 3 පර්චස් 35.9 අත්පත් කරගෙන ඇත. ඒ සඳහා වන්දිගවායත එම ගෙවීම වලට දාලා තොරතුරු යාපනයේ දිස්ත්‍රික් ලේකම් සතුව ඇත. අනෙකුත් කාර්යාලය සතුව ඇත. අනෙකුත් අත්පත් කර ගැනීම සිදු කරමින් සිටින්නේ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව හෝ එහි අනුප්‍රාප්තිකයා වන සිවිල් ගුවන් සේවා අධිකාරිය නොවේ. එම නිසා එම පිළිබඳ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශ විමසීම සුදුසුයි. 5. පලාලි ගුවන් තුඩුපළ පුළුල් කිරීම නමින් ඉඩම් අත්පත් කර ගැනීම දැනට සිදු කරමින් පවතින්නේ ආරක්ෂක අමාත්‍යාංශ විසිනි. ඒ පිළිබඳ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශ විමසීම සුදුසුයි. 6. උතුරු නැගෙනහිර හැර වෙනත් කොතනක හෝ පෞද්ගලික ඉඩම් අත්පත් කර ගැනීමක් වාර්තා වී නොමැත. 7. ජාත්‍යන්තර මට්ටමේ වරායක් වීමට ජාත්‍යන්තර නාවික ප්‍රජාවගේ අරමුණු සඳහා සේවය කළ යුතු අතර කලාපේ අනිකුත් රටවල් අතර මෙන්ම අනිකුත් කලාපවල ජාත්‍යන්තර බලදාමට සම්බන්ධ විය යුතු වේ. කංකසන්තුරේ වරාය යනු ප්‍රධාන වශයෙන් උතුරු ප්‍රදේශයට සීමා වූ අභ්‍යන්තර ප්‍රදේශයකට සේවා සැපිය හැකි කලාපීය වරායක් වන අතර මූලික වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් යයි දැනට සැලකිය නොහැක. ඒ අනුව එය ශ්‍රී ලංකාවේ රටකට මූල්‍යමය වශයෙන් ශක්‍ය නොවිය හැකි. පලාලි ගුවන්තුටුපල මේ වන විට ලාභ උපයන බැවින් කංකසන්තුරේ වරාය තත්ත්වය සමග 100%ක් පලාලි ගුවන්තුටුපලේ තත්ත්වය සමාන නොමැත. පලාලි ගුවන්තුටුපල සම්බන්ධව ගත්තොත් 2022 ශුද්ධ අලාභය මිලියන 82යි, 2023 මිලියන 15යි, 2024 මිලියන 76යි, 2025 අගෝස්තු දක්වා මිලියන 85. කංකසන්තුරේ වරායෙන් පිටත ගැඹුර මීටර 10 12 අතර පවතින බැවින් එම ගැඹුර වැඩි කිරීමට ඊට අධික ප්‍රේදිවයක් දැරීමට සිදුවේ. මෙම වරායේ අනාගත ඉල්ලුම අපේක්ෂිත මෙහෙයුම් ප්‍රමාණය සසඳා බැලීමේදී කංකසන්තුරේ වරාය ජාත්‍යන්තර වාණිජ වරායක් වශයෙන් බවට පත් කිරීම ආර්ථික වශයෙන් දැනට පවතින තත්ත්වය අනුව ඵලදායී නොවන බව නිරීක්ෂණය වේ. ගරු කථානායකතුමනි, දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුපති වන වරායන් පහෙන් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කංකසන්තුරේ ඔළුවි මේ වරායන් පහෙන් ගරු කථානායකතුමනි ලාභ උපයන්නේ කොළඹ වරායත් ත්‍රිකුණාමලයේ වරාය යම් මට්ටමකිනුත් අනිත් සියලුම වරායන් පාඩුයි. ඔළුවිල් වරායක් එතන වරාය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එය සිදු කිරීමටත් ආක්ෂණික වශයෙන් නොහැකි බව තමයි තිබෙන්නේ. ගාලු වරායත් එහෙමයි, ඉතාම දුර්වල මට්ටමට පත් වී තිබෙනවා. කංකසන්තුරේ වරායත් අපි ඔපරේෂන්ස් කරනවා, යම් මගී ප්‍රවාහනය කරනවා යම් කාලෙකට. දැන් කියන්න ඕන කම තිබෙන්නේ දැනටත් කොළඹ වරායෙන් උපයන ධනෙන් තමයි ගාලු වරායත්, ඔළුවිල් වරායත්, කංකසන්තුරේ වරායත් සියලුම දේවල් නඩත්තු කරා. එතකොට අපිට අපේ අමාත්‍යංශය ගත්තොත් අපිට වරායවල් 3ක් විතර තිබෙනවා. සමහර ඒවා කංකසන්තුරේ, කාංකේසන්තුරේ, ඒක හිස්ටොරිකල් වරායක්, ඒකේ යම්කිසි වැදගත්කමක් තියෙන එක සීමාවක. නමුත් දැන් ඔළුවිල් සහ ගාල්ල ගත්තොත් ඒවා විශාල මේ මුදල් වැයබරක් වී තිබෙනවා වරාය ආදායම. එහෙම තමයි ගුවන්තුරුපළ සම්බන්ධ තත්ත්වෙ තිබෙන්නේ. ඒ නිසා අපේ අමාත්‍යංශයට මත්තලක් තිබෙනවා, ඔළුවිලුත් තිබෙනවා. ගුවන්තුරුපළක් වශයෙන් ගත්තොත් මත්තල අපි අතිවිශාල පාඩුවකට යන්නේ. ඒ නිසා අපට පැහැදිලිව පෙනෙන, මොකද වරායවල් කියන්නේ ව්‍යාපෘති. ඒතකොට බිස්නස් ඒවා ව්‍යාපාර, ව්‍යාපෘති මේ ව්‍යාපාර. ඒ නිසා ඒවා පිළිබඳ අපිට ප්‍රාදේශීය හැඟීම් තිබෙන්න පුළුවන්. නමුත් ඒවට රාජ්‍ය මුදල් යනවා. අපි උතුරු පළාතට අතිවිශාල මුදලක් වෙන් කළ තිබුණා සංවර්ධන කටයුතු වෙන්නේ. ඒ නිසා දැනට මේ පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කාලෙදී සම්පූර්ණ විධිමත් පරීක්ෂණයක් කළ තිබුණා. මේක ශක්ති අධ්‍යයනයක් කංකසන්තුරේ වරාය පිළිබඳව. එහිදී පැහැදිලිව සඳහන් කර තිබුණා මේක ව්‍යාපාරික වශයෙන් සාර්ථක වීමට ඉඩකඩ ඇත්තේ අවම වශයෙන් කියලා. දැබතුමා හිතන්න මත්තල ගුවන්තුර පළ අපිට නොමිලේ හදලා දුන්නා කවුරු හරි. ඒක නඩත්තු කරන්න අපි වෙදමත් දරන්න ඕන. අපි දැන් ඒක තමයි කරමින් ඉන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන දේ තමයි අපි දැනුත් කංකසන්තුරේ වරායේ දැන් ජනතාව සමහර ඔෆ් සීසන් එකේ එන නිසා අපි දැනට එතන ෆැසිලිටීස් වැඩි කරගෙන යනවා. අපි කංකසන්තුරේ වරායට රේල් ට්‍රැක් එක දික් කරනවා. එතන යම් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කරනවා. නමුත් අතිවිශාල ධනයක් එතෙන්ට යොමු කිරීම ව්‍යාපාරික වශයෙන් සාර්ථක නැහැ කියන එක තමයි විද්වතුන් කියන්නේ. ඒක දේශපාලන තීරණ මත වරායවල් හදන්න බෑ කියන අදහස තමයි මමයි. 8 වෙනි ප්‍රශ්නය තුමා අහලා තියෙන පලාලි ගුවන්තුටුපල අපි සාපේක්ෂව ලාභ උපයමින් තිබෙන නිසා පලාලි ගුවන්තුටුපල සීමිත ආකාරයකට සංවර්ධනය කරන්න පටන් අරන් තිබෙනවා. දැනට පලාලි ගුවන්තුරුපලට ගරු කථානායකතුමනි වසරකට එන්නේ පැසෙන්ජර් මගින් 38,000. වසරකට 38,000. මාසෙකට 2500ක් 3000ක් විතර. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේක ක්‍රමානුකූල වර්ධනයට සාපේක්ෂව එය දියුණු කරන්නේ නැතිනම් එයට වියදම් කරන්නේ කටුනාක ගුවන්තුරුපලේ ලැබෙන ආදායම. ඒ නිසා ඒක තමයි නැතුව ඒ නිසා උතුර පළාත සම්බන්ධව ගත්තොත් අපි මොනවද කරන්න කියන එක ගැන මම හිතන කිසිම සැකයක් තියාගන්න දෙයක් නැහැ. මේ 4 වෙනි දත්ත අපි ලෝං අයිලන්ඩ් වලට නයිනතිව් වලට යන්න අවශ්‍ය කරන කුරිකට්ටුවන් ජැතියකට 1.2 බිලියන් වියදම් කළා. අපි ජැතියක සම්පූර්ණයෙන්ම රිනොවේට් කරනවා. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ. තිබෙන්නේ ව්‍යාපාරික වශයෙන් කළ යුතු දේවල් ව්‍යාපාරික වශයෙන් කළ යුතු කියන එක තමයි තියෙන්නේ. අවසාන වශයෙන් ඉඩම් පිළිබඳ ඔබතුමා අහලා තියෙන ප්‍රශ්නයක් තිබෙනවා. ගුවන්තොටුපළ පමණක් සංවර්ධනය කිරීම සහ කංකන් සමුද්‍රයේ වරාය සංවර්ධනය නොකිරීම හමුදා සහ දේශපාලන අරමුණු සඳහා මහජන ඉඩම් පැහැර ගැනීමක් බවට මහජනතාවගේ ප්‍රකාශය පිළිගන්නවාද? ඒ ප්‍රදේශයේ මහජනතාව අපත් නිතර මුණ ගැහෙනවා. ඔවුන් පැහැදිලිව කියලා තියෙනවා මේවා දියුණු කරනවා නම් ඔවුන්ගේ ඉඩම් දෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ ඉඩම් පිළිබඳ තොරතුරු ආරක්ෂක අමාත්‍යංශයෙන් ගන්න, නැත්නම් එහෙ ඒ මහජනතාව අපටත් මුණ ගැහෙන. බොහොම ස්තුතියි.
ගරු අරිතුන මාත්‍ර කරුණු පොඩි කරුණු පහදි කර ගැනීමක් කරගන්න පුළුවන්.
ඉදන් சொல்றதே பாராளுமன்ற சபாநாயகரவர்களே சண்டியன் இல்லாத இடத்துல நொண்டியன் சண்டியன் தானண்டு என்னென்றால் ஜாழ்ப்பாணமன்றது என்பிபியினுடைய வெத்தலை பட்டி இல்ல. நான் கேட்கிற கேள்வி என்னென்றால் கேட்ட கேள்விக்கு ஒரு பதில் கூட ஒழுங்கா வரையில. நான் இதுவரை கேட்ட கேள்விக்கு ஒரு பதில், அந்த அமைச்சர்கள் இந்த அமைச்சர்கள் இந்த அமைச்சர்கள், நான் கேட்கிற கேள்விக்கு ஒரு பதில கூட ஒழுங்கா சொல்ல தெரியல. வடக்கில் அபிவிருத்தி என்று சொல்ற பேர் பேர்ல மக்களுடைய காணிகள், மக்கள் அங்க சாகும் வரைக்கும் உண்ணாவிரதம் இருக்கிறார்கள் காணிக்காக. எவ்வளவு போய் சொல்றாரு பாருங்கள். இவர்கள் நான் கேட்கிற முதலாவது கேள்வி, என்னுடைய ஒரே ஒரு கேள்வி, அந்த மானா பிரதீபனை நீங்க வெளியேற்றல, ஊழல் உங்க ஆளுநர் கடிதம் அடிச்சிருக்கிறார், நீங்கள் மானா பிரதீபனை வெளியேற்றல. சரி, கவலை இல்ல, பரவாயில்ல. இதுவரைக்கும் இந்த டிசிசி மீட்டிங் ஒரு வருடங்கள்ல, ஒரு வருடம் கூட்டப்பட்ட டிசிசி மீட்டங்கள்ல இந்த அபிவிருத்தி தொடர்பாக செய்த ஒரு வேலையை செய்ய சொல்லிருமா உங்களால? சும்மா கல்லுனர் அது அந்த ஆக்காட்ட கூட பேக்காட்ட கூடாது. ஒரு வேலையை சொல்லுங்க, யாழ்ப்பாணத்துல ஒரு வேலை எழும்பி சொல்ல சொல்லுங்க. இந்த டிசிசி மீட்டிங்ல எடுக்கப்பட்ட தீர்மானங்கள் நடைபெற்றது என்று சொல்லி ஒரு வேலையை சொல்ல சொல்லுங்க. சும்மா ஆக்காட்டுறது பேக்காட்டுற வேலையை வந்து யாழ்ப்பாணத்துல வைக்க கூட என்றால் யாழ்ப்பாணம் அவரை வச்சு வெட்டிலப்பட்டு இல்ல வார நேரம் போற நேரம் நான் சாப்பிடுறது.
கரு அம்மாத்துமா අමාත්‍යංශ නිවේදන ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු බිමල් රත්නායකතුමනි.
ගරු කථානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්තයෙන් මම ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව අප රජය පවත්වන විට පොඩ්ඩක් සුජීව පොඩ්ඩක් එයා ඒ වෝඩ් එකටම ආට ඔයාවත් යවන්න වෙයි. ඒ වෝඩ් එකටම යවන්න වෙන. පස්සේ කියන්න. මයි ගරු කථානායකතුමනි, වෙලා වෙලා.
ගරු අමාත්‍යතුමනි.
ඔබතුමාලගේ කලීග්ස්ලා, ඔබතුමාලාගේ මිත්‍රයන්ගේ තියෙන පොලිටික තමයි පේන්නේ. ඈ, so you are proud of him. ගරු කථානායකතුමනි, මම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා, මම ප්‍රශ්නගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. හරි, සමාදමේ හතරවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න මම මේ. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා, කරුණාකරලා මට උත්තර දෙන්න අවස්ථාව දෙන්න, නැතිනම් මේ බාධා කරන පුද්ගලය එළියට දාන්න.
ඔබතුමා පොයින්ට් එක වන්ද කරු අයිතුමතුමා.
ඔවා එයා උත්තර දීලා නැහැ, දැන් කියනවා පිස්සුන්ට. එහෙනම් මේක වහාම ඉවත් කරන්න කියන ලැජ්ජාවනේ. එක ප්‍රශ්න ඇහුවාම උත්තර දෙන්න කියන ඔයාලා කැමතිද? ලැජ්ජාව ඊට වඩා කොහෙද කියලා වඩේ පිකුඩල්ලා මේ බක්කම් මරගම් හොයා ගන්න පුළුවන්.
ගරු සභානායකතුමා, ගරු සභානායකතුමා, ඔබතුමාගේ අර්ථන මන්ත්‍රීමා, ඔබතුමා ඉඳගන්න, ඔබතුමා ඉඳගන්න, ඔබතුමාට කරුපායත කර ගැනීම කරන ගරු අමිතුමා.
ගරු කථානායකතුමනි, අපරාජය පත්වන විට සියලු දෙනාම දන්නා පරිදි මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඇනහිට තිබුණා. මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස් කීපයකට බෙදලා පෙන්වන්න පුළුවන්. කඩවතන සිට මීරිගම දක්වා කොටස මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස රඹුක්කන සිට ගල දෙතර දක්වා කොටස ඒ අතරින් මීරිගම කුරුණෑගල කොටස පමණක් වැඩ නිම කර ජනතා අයිතියට පත් කර තිබුණා නමුත් කඩවත සිට මීරිගම කොටස සම්පූර්ණ වී තිබුණේ නැති නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රතිලාභ නිසලස ජනතාව ලබා ගැනීමට නොහැකි වී තිබුණා මීට අමතරව වසර ගණනාවක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස කොටසේ වැඩ ඇනහිටීම නිසා විශේෂයෙන් ගම්පා දිස්ත්‍රිකයේ මහ ජනතාවට ගම් අතුර පීඩා ඉදිකිරීම් කටයුතු අතරමඟ නැවතීම නිසා සිදු වූ පීඩා සහ පරිසර හානිය විශාලයි මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ ඉතිහාසය ගැන කියනවා නම් 2015 අගෝස්තු මාස 4 වන දින කිසිම මුදල් සැපයීමක් නොමැතිව එමැනි එකඟතාවයකින් තොරව මීරිගම සම්පූර්ණ කිලෝමීටර 37ක් කොටසින් කිලෝමීටර 4ක් පමණ ඉදිකිරීම සඳහා චීන කොන්ත්‍රාත්කරුවෙකු සමග එවකට පැවති ආණ්ඩුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව ගිවිසුම් ගත වෙනවා 2015 අගෝස්තු 4 මෙම අස්සම් කරන ලද ගිවිසුම වසරක් ඇතුළත මුදල් නොලැබුණ හොත් අවලංගු වීමට තිබුණා. නමුත් වසරක් ඉක්මවා ගියත් මෙම අදාළ කොන්ත්‍රාත් සමාගම සමග සමානයි. නමුත් වසරක් ඉක්මවා ගොස් තිබියදී මෙම අදාළ කොන්ත්‍රාත් සමාගම සමගම 2016 ජුනි 20 වන දින තවත් කිලෝමීටර් 32ක් සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව අන්සොලිසිටඩ් නව කිසුමකට යනවා. 2016 ජුනි 20 2019 වනතෙක් මුදල් සැපයීම සොයාගත නොහැකි වූ නිසා වසරින් වසර ගිවිසුම් දීර්ඝ කිරීම 5 වතාවක් සිදු වුණා. මෙහිදී ගිවිසුම් කාලයේ දික් කරත් ගිවිසුම් කොන්දේසි නොවෙනස්ව පැවතුණා. උදාහරණයක් වශයෙන් කොන්ත්‍රාත්කරුට අප ගෙවන ඩොලර් ප්‍රමාණය තීරණය කරන කොන්දේසියට අනුව ඔහු කරන වැඩවල බිල්පතට අදාළ රුපියල් අගය ඩොලරයට පරිවර්තනය කරන්නේ 2015 ගිවිසුම් අස්සම් කරන දිනයට අදාළ අගය වන ඩොලරයට සාපේක්ෂ රුපියලයගේ රුපියල් 135ට සාපේක්ෂව. ඒ අනුව 2022 දී ඩොලරය රුපියල් 370ට යන විට බිල්පත්වල ගෙවීමට අදාළ ඩොලර් රකය ලෙස සැලකුණු ලැබුවේද 2015 දී ගිවිසුම් ගත වූ රුපියල් 135 යන අගයයි. ඒ අනුව කොන්ත්‍රාත්කරු විසින් කරන ලද වැඩවලට අදාළව වැඩි ඩොලර් ප්‍රමාණයක් පසුගිය කාලයන්හිදී ගෙවීමට සිදු වුණා. කරු කතානායකතුමනි මේක ඉතා වැදගත්. 2015 ගිවිසුම අස්සම් කරනවා අන්සොලිසිටඩ් ටෙන්ඩර් කැඳවීමකින් තොරව දෙක නිශ්චිත මූල්‍ය සැපයුමක් එකඟ කරගන්නේ නැතිව ගිවිසුම අස්සම් කරනවා 2015 අස්සම් කරාට පටන් ගන්නේ 2020 හැබැයි 20 පටන් ගන්නකොටත් 2015 ගිවිසුම තමයි බලපවත්ව ගන්නේ 2015 අගෝස්තු මාසයේ අස්සම් කරපු ගිවිසුම ඒකේ තිබෙන දේ තමයි මොකද්ද කරු කතානායකතුමනි අපි කවදා හරි මේ ව්‍යාපෘතියට මුදල් ගෙවද්දී අපි ගෙවිය යුත්තේ ඩොලර් එකක් රුපියල් 135ක් කියලා සලකනවා. ඒතර වෙන දේ තමයි ගරු කතානායකතුමනි දැන් අපි ඩොලරක රුපියල් 300 වුණාම අපි ඊට අනුව නෙමෙයි දැන් ගෙවන්නලා තියෙන්නේ 135ෙන් බෙදුවට පස්සේ අපිට වැඩි ඩොලර් ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. ඒකට හේතුව 2015 අස්සම් කළාද ගිවිසුමේ තිබෙන බරපතල වැරදි සහගත තත්ත්වය. ඒක තමයි මේ සරලව කිව්වේ. 2019 මාර්තු 22 වන දින චීන එක්සිම් බැංකුව විසින් වරණීය ගණන්කරුවන්ගේ ණය ගිවිසුමකට එකඟ වෙනවා. ඒ අනුව ගිවිසුම් ගත වී වසර 5කට පසුව 2020 සැප්තැම්බර් 15 වන දින වැඩ ආරම්භණු ලැබුවා. ආර්ථික අර්බුදයේ සමග 2022 අප්‍රේල් 12 වන දින විදේශ ණයක වීම අත්හිටු වීම නිසා චීන එක්සිම් බැංකුවද මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් නිදහස් කිරීම අත්හිටුවා තිබෙනවා. එම නිසා ඉදිකිරීම් කටයුතු වසරක පමණ කාලයක් අඩාල වී තිබුණු අතර ඒ වන විට කොන්ත්‍රාත්කරුට ගෙවීමට තිබූ හිඟ බිල්පත් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 189.51ක්. එම බිල්පත් නොගෙවීම නිසා 2023 අගෝස්තු මාස ව්‍යාපෘතිය වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම නැවතුණා. 2024 අවසානයේ වත්මන් රජයේ බලයට පත්වන විට කොන්ත්‍රාත්කරුට ගෙවීමට සිදු වූ හිඟ බිල්පත් නිසා දිනකට රුපියල් මිලියන 20ක පමණ පොලියක් කොන්ත්‍රාත්කරුට ගෙවීමට සිදුව තිබුණා. දවසක පොලිය මිලියන 20යි මේ ගිවිසුම අස්සම් කළේ යහපාලන ආණ්ඩුකාර 2015 මේ ගිවිසුම් සියල් මෙම පොලී මුදල සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ නිසි සම්බන්ධතාවය නොමැති නිසා රජයේ පත් වූ දාසිට කඩවත මීරිගම කොටස නැවත ඇරඹීමට රජය උත්සාහ කරනු ලැබුවා. ඒ අනුව කොන්ත්‍රාත්කරු සමග සාකච්ඡා කිරීම නිසා කොන්ත්‍රාත්වයේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා 2025 මැයි 19 වන දින අමාත්‍ය මණ්ඩල තීරණ අංක AMAPAC/25/0754/809/056/ මගින් කමිටු දෙකක් පත් කරන ලදී. එම කමිටු සාමාජිකයන් විසින් 2025/8/4 දින සහ 2025 සැප්තැම්බර් 2 වන දින කමිටු වාර්තා දෙකක් ඉදිරිපත් කරන ලදී. කැබිනට් සංදේශ අංක 40/2025 දරන සංදේශයේ මගින් එම කමිටු වාර්තා දෙක අමාත්‍ය මණ්ඩලයට 2025 සැප්තැම්බර් 2 දින ඉදිරිපත් කරන ලදී. ඒ අනුව කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතු හිඟ මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 189.5කට අදාළ රුපියල් ලගේ ගෙවීමට 2025 සැප්තැම්බර් 8 දින ඇති කැබිනට් තීරණ අංක AMAPAC/25/1659/809/056/1 මගින් අනුමැතිය ලබා දී ඇත. එක්සිම් බැංකුවෙන් ණය මුදල් නොලැබීම නිසා කොන්ත්‍රාත්කරු වෙත ගෙවීමට ඇති හිඟ මුදල වන රුපියල් බිලියන 57ක් 2025/9/15 වන දින ගෙවා නිම කරන ලදී. මේ වන විට ණය කිවිසුමට අනුව චීන එක්සිම් බැංකුවට බැංකුව විසින් ඇමරිකන් ඩොලර් මිලියන 500ට අදාළ යුවාන් ප්‍රමාණයක ණය මුදලක් ලබා දීම සඳහා එකඟතාවයට පත් වී ඇත. ගරු කථානායකතුමනි, අප ආණ්ඩුව බලයට පත් වූ දා සිටම මෙම අධික වියදම් සහිත ව්‍යාපෘති අවසන් කර ගැනීමට අප උපරිම උත්සාහ කරන ලැබුවා. ජනවාරි මාසයේ ගරු චීන තානාපතිතුමා මුල්ම අවස්ථාවේ ජනාධිපතිතුමා පත් වූ පළවෙනි මොහොතේ එතුමාගේ පළවෙනි මුණ ගැහෙද්දී මමත් ඒ සාකච්ඡාවේ හිටියා. මට මතක විදියට සැප්තැම්බර් අග හෝ නැතිනම් 24 ඔක්තෝබර් මුල එදා ඉඳලා අපි මේ ප්‍රශ්නේ කතා කරන්න පටන් ගත්තා. චීන ජනාධිපති සී ජින්පින් මැතිතුමා මුණ ගැහෙච්ච වෙලාවෙත් අපි ඉල්ලපු ප්‍රධාන ඉල්ලීම තමයි මේක පටන් ගන්න ණය දෙන්න, මේ පටන් ගන්න කියන එක. මොකද දිනපතා රුපියල් මිලියන 20ක්, මාසෙකට රුපියල් මිලියන 600ක් පොලිය වශයෙන් එකතු වෙන හදපු බීම්ස් කඩාගෙන වැටලා අපි කෝටි 790ක් දුන්නා හදපුවක් කැඩිච්ච හදන්. ඒ නිසා මේ අවසාන මාස 3 විස්තර තිබුණට මුළු මේ මාස 10ම ඔය චීන තානාපති කාර්යාලය ජනාධිපතිතුමා ඒ රටේ අපේ වර්තමාන අනුර දිසානායක සහෝදර ඇතුළු මුදල් අමාත්‍යාංශය අපි කරන ලද සාකච්ඡා ප්‍රමාණය ස්ටඩිස් ප්‍රමාණය නිමක් නැහැ. මේක කටපාඩමින් කියන්න පුළුවන් තරම් තොන් ගණන් කරුණු අපි මහන්සිලා තිබෙනවා. මේ පරණ ආර්ථික ඝාතන විසඳන මෙම තීරණය ගැනීමට හේතු කාරණා ලෙස ව්‍යාපෘතිය අප මෙම තීරණය ගත්තේ ඇයි මේක ඉස්සරහට යන්න. මෙම තීරණය ගැනීමට හේතු කාරණා ලෙස ව්‍යාපෘතිය අවසන් කිරීමේ පිරිවැය, ව්‍යාපෘතිය අවසන් කිරීමට ගතවන කාලය සහ නීතිමය තත්ත්වයන් බලපානු ලැබුවා. ඒ අනුව චීන සමාගම සමග මෙම කොන්ත්‍රාත්තුව සිදු කරගෙන යෑමේදී හිඟබිලිපත් නිසා ගෙවීමට සිදුවන පොලිය රුපියල් බිලියන 34ක් පොලිය ව්‍යාපෘති කාල සීමාව දික් කිරීම නිසා තවත් බිලියන 8ක පමණ මුදලක් සහ ඉතිරි වැඩ කටයුතු සිදු කිරීම සඳහා රුපියල් බිලියන 175ක් පාරිත්‍ර ටික හදන්න ඇතුළුව සමස්ත වියදම රුපියල් බිලියන 217ක මුදලක් ලෙස අස්තමියන්තුගත කර තිබුණා. මෙම චීන සමාගම එසේ නැතිව මෙම චීන සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කොට ඕන් වෙනුවට වෙන කණ්ඩායමක ගියා නම් නැවතත් ප්‍රසම්පාදන කටයුතු සිදු කොට මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට සිදු වුණා නම් මෙම චීන සමාගමේ ව්‍යාපෘති අවලං කිරීමේ වියදම ටර්මිනේෂන් කොස්ට් එක, ව්‍යාපෘතිර දාලව ගෙන ලද උපකරණ සහ අමුද්‍රව්‍ය සඳහා ද වියදම ද ඇතුළුව රුපියල් බිලියන 88ක් ගෙවීමට සිදු වන බව ගණන් බලා තිබුණා. ඒ අනුව ඉතිරි වැඩ කටයුතු හිඟබිලිපත් නිසා ගෙවීමට සිදුවන පොලිය සහ හිමිකම් ඇතුළුව ඇස්තමේන්තු කරන ලද සමස්ත මුදල රුපියල් බිලියන 263ක් වෙනවා. ඒ කියන්නේ වැඩිපුර අපි වෙනම ගියා නම් අපිට බිලියන 46ක් වැඩිපුර යනවා ප්‍රමාදයෙන් මේ පාර හදලා ඉවර කරගන්න වෙන එක වලක් මේ ප්‍රමාද වීම නිසා වෙන දේවල් ඇතුළු ඒ අලාභයන් පැත්තක තිබ්බා. ඒ අනුව වියදම කාලය සහ නීතිමය තත්ත්වයන් සලකා බලා චීන සමාගම සමග මෙම ව්‍යාපෘති සිදු කිරීමට කමිටුව විසින් තීරණ කරනු ලැබුවා. විවිධ පාර්ශ්වයන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් මෙම ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 450ක් වැය වන බව ප්‍රකාශ කරමින් ඔවුන් විසින්ම සිදු කරන ලද රටට අවාසනාවකට ගිවිසුම් නිසා සිදු වූ හානිය වෙනුවට වත්මන් රජයට බොරු චෝදනා එල්ල කරමින් සිටිනවා. එයින් එකක් තමයි කරු කථානායකතුමනි, මේක කිලෝමීටරයකට රුපියල් බිලියන් 12ක් වේදම් කරනවා කියන එක. මේක කිලෝමීටර කරු කතානායක තුමෙන් තිබෙන්නේ කිලෝමීටර 36.475යි. ඒක සාමාන්‍ය ඇවරේජ් කිලෝමීටරයකට යන මුදල දැන් ගත්තොත් රුපියල් බිලියන් 6.29. ඒ නිසා 12 දශම ගාණක් යන්නේ නැහැ. ඒත් බිලියන් 6.29ත් වැඩි. එකත් වැඩි. ඒ වැඩිකමට හේතුව තමයි 2015දී මේ ගිවිසුම අත්සන් කරද්දී ඉතාම අතාර්කික ඉතාම වැරදි සහගත කොන්දේසි ගොඩක් එක්ක ඉතාම නපුරු කොන්දේසියකට එකඟලා තියෙනවා. මොකද අපි 2015 තියෙන රුපියල යගේ මත තමයි යන්නේ කියන්නේ. අඩුගානේ ව්‍යාපෘතිය 2020 වෙනකම් පටන් ගත්තේ නැහැ. අඩුගානේ එතකොට මේක වෙනස්කම් තිබුණේ 2019 තමයි එක්සිම් බැංකුවත් එක්ක මේක ලෝන් එකට එක්සිම් බැංකුව එකඟ වෙන්නේ. අවුරුදු 5ක් තිබුණා. එසම් ආර්ථික ඝාතක යංගේ ආර්ථික ඝාතක නිසා තමයි මේක 6.29 ගලා තියෙන්නේ. ඒ කාලේ ඒ වගේ කිම් දරුව පුද්ගලයම දැන් මම දැක්ක කියනවා කොහේ හරි 1 කිලෝමීටරයකට 12. බිලියන් 12 මාරක් යනවා කියලා. අනිත් එක තමයි ගරු කතානායකතුම මම අවසන් කරනවා. මේකේ තවත් තර්කයක් තමයි මේ මේකේ තිබිච්ච ගසක් නිසා මේක ඉවත් කරන්න උනා කියන ගරු කතානායකතුමනි. අපි සංවාදනය කරන්නේ පරිසර තත්ත්ව වාතාවරණයට අනුව. EIA අර මොකද පරිසරය කියන්නේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා පරිසරයේ වාර්තා මත පදනම් බලා තමයි වැඩ කරන්න ඕනේ. එහෙම නොකරට පස්සේ වෙන විනාශයන්ට හොඳම උදාහරණ තමයි මත්තල. අද එතන මුළු හම්බන්තොට දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන්ම අලිමිනිස් ගැටුමක් ඇති වෙලා තිබෙන ඒකත් එක්ක. ඒ වගේ අතිතරම් අද දැන් වහින්න පටන් ගත්තම ඒවා පේනවා. එතකොට ගිහිල්ලා එතන ගිහිල්ලා වොයිස් කට් දෙන්න. ඒවා ඒ කරපු කණ්ඩායම. ඒ නිසා ඕනම ව්‍යාපෘතියක් අපි කරන්නේ පරිසර වාර්තා ආරගෙන. නමුත් මෙතන පරිසර නිලධාරිනියක් ඇය මේ අපේ දේශපාලන ව්‍යාපාරට සම්බන්ධ කළ එහෙම එකක් නැහැ. මොකද ගහක් ඉවත් කරන්න බැරි වෙච්ච නිසා මේ ව්‍යාපෘති නතර වුණාක ලොකු මතයක් හදනවා. බයි මතයක්. මම ඔබතුමාට මම කියන්නේ මම හොයලා බලුවා ඇත්තටම මේ උත්තර දෙන්නවත් වැදගත් දේවල් නෙමෙයි. නමුත් මත හදනවනේ. ගරු කතානායක තිබුණේ මුළු ව්‍යාපෘතිය කිලෝමීටර 37ක්. ඒ 37ක ව්‍යාපෘතියෙන් ඔය ගස නිසා මීටර 200ක් තමයි සංවර්ධන කටයුතු ටික දවසක නතර කරලා තිබිලා තියෙන්නේ. ඒ කාලේ අපි කරපු දේවල් නෙමෙයි. අනිත් මුළු කිලෝමීටර් ප්‍රමාණය වැඩ කරනවා. ඒ මීටර 200 ප්‍රශ්නේ ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් කරන් පටන් ගන්න තිබෙනවා. අනිත් එක මේ ඔක්කොම ඒ නිසා ඒ ගහ ඉවත් කරාට පස්සෙත් මේ ව්‍යාපෘතිය වැඩ කරනවා. ඒ නිසා මේ කරන හැම අපහාසකෙම වෙන්නේ මේ රටේ පරිසරයට විරුද්ධව කරන ප්‍රකාශමේ. ඊට පස්සේ අලි හැප්පුණාම අලි මරුණාම එකට වෙනම කතාවක්. මොකක්ද මේ? ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේ ව්‍යාපෘතිය මීට වඩා ඉතා ලාභදායක කොන්දේසි මත කරගන්න තිබුණා. නමුත් ඒවා ඇතිවිච්ච වංචනික කරුණුත් දූෂිත හේතුත් හරියාකාරව ගිවිසුම අත්සන් කරද්දී වෘත්තීමය භාවයෙන් කටයුතු නොකිරීම නිසා ලාංකේය ජනතාව මත යම්කිසි වැඩි මුදලක් සාමාන්‍යයෙන් රුපියල් බිලියන් 5කට කිලෝමීටරයක් කරගන්න පුළුවන් 5කට 5මාරකට කරන්න පුළුවන් වටපිටාවක් තිබෙදි තමයි 6.29කට යන්නලා තිබෙන්නේ. ඒ වගේම අපි කියන්නේ කමිටු ගරු කතානායක තුමනේ අපි මේ ඉදිරි කාට දාලවත් චීන එක්සිම් බැංකුව සමග අපි සාකච්ඡා කරලා මේ පොලිය තවත් අඩු කරගන්න කටයුතු කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මධ්‍යම අධිවේගී මාර්ගය අපි බලාපොරොත්තු වෙන 2028 අවුරුද්දේ මැද භාග වෙනකොට සම්පූර්ණයෙන්ම අවසන් කරන්න ගලගදර දක්වා කොටස අපි බලාපොරොත්තු වෙනවා 2027 ආරම්භ වෙනකොට 26 දෙසැම්බර් හෝ 27 ජනවාරි වෙනකොට රඹුක්කන දක්වා කොටස සම්පූර්ණ කරන්න. ඒ නිසා මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන සමාජයේ වැදගත් නිසා අපි වැඩකටයුතු පටන් ගත්ත නිසා බොහොම ස්තුතියි ඔබතුමාට අවස්ථාව ලබා දීම.
බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු ආචාර්ය හිඳුම සුනිල් සේනි මහතා 2025 3/6 වෙනි දින ගරු සිවඥානම් ශ්‍රීධරන් මහතා විසින් ස්ථාවරණියක 27/2 යටතේ අසලද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම. ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කරන්න.
ගරු කතානායකතුමනි, 27 ස්ථාවර නියෝග 27/2 යටතේ අසා තිබෙන ප්‍රශ්නයට පිළිතුරු ප්‍රශ්න අංක 1 පිළිතුර යාපනයේ දිස්ත්‍රික්කයේ වලිකාමම උතුර තයිඅඩි ගම්මානයේ තිස්ස විහාරයේ නමින් විහාරස්ථානයක් තිබෙනවා. ඒක ලියාපදිංචි කරලා නැහැ. ඉඩමේ අයිතිය පිළිබඳ කරුණු සොයා බැලිය යුතුව තිබෙනවා. ප්‍රශ්න අංක 2 එතන සිද්ධ වෙන දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වෙන අවිහිංසාවාදී අරගල සහ සටන් ගැන තමයි විමසන්නේ. මේ පිළිබඳ ලිඛිතව අමාත්‍යාංශයට වාර්තා කරලා නැහැ. නමුත් අප ජනමාධ්‍ය ඔස්සේ දකින තොරතුරු ප්‍රමාණයක් තමයි ඒ සම්බන්ධව තිබෙන්නේ. ඊළඟට මෙම විහාරය පිහිටා තිබෙන ඉඩම අත්පත් කර ගැනීමේ පනත යටතේ රජය දැනටමත් අත්පත් කරගෙනද කියලා විමසනවා. ඉඩම අමාත්‍යාංශයේ විෂය පතයට අදාළ කරුණක් ඇත්තටම ඒක බුද්ධ ශාසන අමාත්‍යාංශයට අයිති නැහැ. නමුත් ඉඩම අමාත්‍යාංශයෙන් කළ විමසීමේදී අත්පත් කර ගැනීමක් ක්‍රියාත්මක වී නොමැති බවත්, එබැවින් ඒ සඳහා අත්පත් කර ගැනීමේ පනත යටතේ ගැසට් නිවේදන නිකුත් කර නොමැති බවත් වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම ඊළඟ රහන්නේ ගැසට් නිවේදනය ගැන එසේ අත්පත් කරගෙන නැති නිසා එබඳු ගැසට් නිවේදනයක් නැහැ. නැවත ප්‍රශ්න අංක 5 අහන්නේ කිසියම් අරමුණක් සඳහා ඉදිරිපත් කරගෙන තියෙන ඉඩමක් වෙනත් අරමුණු සඳහා භාවිත කළ හැකිද මේ ආදි වශයෙන්. නමුත් අත්පත් කර ගැනීමක් සිදු වී නොමැති නිසා නැවතත් පිළිතුර අදාළ වෙන්නේ නැහැ. අවසන් වශයෙන් විමසීමක් කරනවා ගරු මන්ත්‍රීතුමා, මෙම ඉඩම් තමන් වෙත මුදාහරින ලෙසට සටන් කරමින් සිටින ඉඩම් හිමිකරුවන්ට රජය විසින් ලබා දෙන විසඳුම් කවරේද, කරන තියෙන මැදිහත්වීම් කවරේද කියලා. ඇත්තරම මේ සම්බන්ධ මැදිහත්වීම් රාශියක් කරලා තිබෙනවා. ගරු ජනාධිපතිතුමා අප කැඳවා මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් කළා. ඒ වගේම යාපනයේ මේ ප්‍රදේශයේ යම් පිරිස් විටින් විට අප මුණ ගැහෙන්න පවා අමාත්‍යාංශයට ආවා. ඒ අය සමග දීර්ඝ සාකච්ඡා සිදු කරනු ලැබුවා. ඒ වගේම තමයි මගේ අතේ මේ තිබෙන කණ්ඩායම මේ සම්බන්ධව මැදිහත්වීම් කරන්නට පත් කරලා තිබෙනවා කමිටුවක් හැටියට. ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය නැත්නම් ඕනූර් සංවිධානයේ විජිත් රොහාන් ප්‍රනාන්දු මහත්මා සභාපතිත්වයෙන් යුක්තව සහ අප අමාත්‍යාංශ ලේකම්තුමා ලේකම් විදියටත්, එහෙම නැත්නම් කමිටු සමාජික තව 5 දිනක් සහිතව මේ කමිටුව පත් කරලා තිබෙනවා. ඒ කමිටුවෙන් එතුමන්ලා මේ පිළිබඳව කරුණු සොයාගෙන යනවා. මා කලිනුත් ගරු කථානායකතුමනි සඳහන් කළා වගේම බුද්ධ ශාසන අමාත්‍යාංශයට තදනුබද්ධව ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ සහ ව්‍යුහයන් ගණනාවක් මේකත් එක්ක ඒකාබද්ධ වෙලා තිබෙනවා. එනිසා තනි තැනකින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම තමයි මේ ඕනෝර් සංවිධානය සහ ගරු අධිකරණ අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු පිරිසක් යාපනයට ගිහිල්ලා දීර්ඝ මැදිහත්වීමක් කළා. ඒකේ වාර්තාවත් මා සතුව දැනට මෙතන තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධව ගැටලුව මේ ඉඩම් අත්පත් කර ගැනීම සහ ගැසට් නිවේදනය නිකුත් කිරීම ආදී තැනක තිබෙනවා. ඒක අප අමාත්‍යාංශය සහ ඉඩම් අමාත්‍යාංශය එකතුව කරන්නට ඕන. නමුත් මා අවධාරණය කරනවා ගරු පාර්ලිමේන්තුවට සහ ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා, අප මේ සම්බන්ධව අරගෙන තියෙන අවංක උත්සාහය දිහා බලන්නට ඕන. මම දැක්කා උතුරු පළාතේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී පවා මේ ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේ මෙතන අපේ ගරු මන්ත්‍රීවරු අමාත්‍යවරු ඉතා පැහැදිලිව කරුණු කිව්වා. ඉතා අවංක වුවමනාවක් අපට තිබෙනවා උතුරේ මේ ගැටලුව විසඳන්න. ඒකට අවශ්‍ය කරන අවංක මැදිහත්වීම් කරමින් ඉන්නවා. නමුත් ඒක ක්ෂණිකව කෙටියෙන් විසඳලා පිළිතුරු දෙන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි තිබෙන්නේ. මම දීර්ඝ වශයෙන් කරුණු එකතු කළා. යාපනයේ දිස්ත්‍රික්කයේ මේ වලිකාම උතුර ප්‍රදේශයේ තිස්ස විහාරම කීපයක් තිබෙනවා. ඒ සමහර ඒවා ගරු කථානායකතුමනි ලියාපදිංචි වෙලා තියෙනවා, සමහර ඒවා ලියාපදිංචි වෙලා නැහැ. එනිසා ලියාපදිංචි ඉඳලම සංකීර්ණතාවක් තිබෙන මේ ප්‍රශ්නය විසඳ ගන්නට ඕන. අපි මේ පත් කරලා තියෙන කමිටු කිහිපය හරහා මේ පිළිබඳව මැදිහත්වීම් කරමින් ඉන්නවා. බොහොම ස්තුතියි.
ප්‍රධාන වැඩකටයුතු ආරම්භදී පනත් කෙටුම්පත් හා යෝජනා ගරු කම්කරු අමාත්‍ය අනිල් ජයන්තමැතිතුමා.
ගරු කථානායකතුමනි 2026 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මම පිළිගන්වමි.
2026 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහාද ඒ සේවා කාර්ය සඳහා ශ්‍රී ලංකාව තුල හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහාද ඒ මුදල් වර්ෂය තුල ආණ්ඩුවේ ඇතම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැකසීම සඳහාද එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුල වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල් වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහාද ඒකාබද්ධ අරමුදලතර ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කාරණා හා සම්බන්ධ හෝ එයට ආනුෂාංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහාද වූ පනත් කෙටුම් පතකි.
දිනවර කිවීම කවදාද?
හෙට
පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා.
ස්ථාරණිය 137. ඕකේ ඕකේ. හයි හයි හයි. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු ස්ථාර නියෝග 8 විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද, අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය. පූර්ව භාග 11:30 පාර්ලිමේන්තු ස්ථාර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කථානායකවරයා පාර්ලිමේන්තුව කල්තබිය යුතුය.
සභාව එකඟද?
ආයි.
ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයංක 1 පාර්ලිමේන්තු ස්ථාර නියෝග 137 ප්‍රකාරව පාර්ලිමේන්තු ස්ථාර නියෝග සංශෝධන කිරීම සඳහා වූ යෝජනාව ඉදිරිපත් කිරීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා.
ගරු කථානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂයංක 1 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 137 ප්‍රකාරව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
යෝජනාව ස්ථිර කිරීමට
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු යෝජනාව මම ස්ථිර කරමි.
ඊට අනුකූලව පාර්ලිමේන්තු ස්ථාර නියෝග 137 ප්‍රකාරව ස්ථාවර නියෝග සංශෝධන කිරීම සඳහා පිළිබඳ යෝජනාව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. සභා කල්තැබීම ගරු පාර්ලිමේන්තු සභානායකතුමා.